දැන් මේ තමයි අපිලාපන ස්මෘති සහ උපගන්හන ස්මෘති කියන දෙක. දැන් සිහි කිරීම තුලින් අයින් කරන්න එකක් තියෙනවා, පහකල යුත්තක් තියෙනවා, ඇසුරු කල යුත්තක් තියෙනවා. ඇසුරු කල යුතුවන්නා වූ ආර්යසායක මාර්ගය අරගන්නකොට කියන උපගන්හන ස්මෘති. අයින් කල යුතු අනාර්යසායක මාර්ගයවත් මිත්‍යාදිත්‍ති මිත්‍යා සංකප්ප ආදී වශයෙන් තියෙනකොට අයින් කිරීම කියනවා අපිලාපන ස්මෘති. ওই දෙකම නියම සිහිනුවණින් කරන්න ඕන එක. මිත්‍යාව දැනෙන මිත්‍යා පහ කිරීමයි, සම්මාව දැනෙන සම්මාව ඇසුරු කිරීමයි. ওই දෙක තියෙන්න ඕනේ. අර්ථ සමාපත්තිය කියන්නේ කුමක්ද? සංඥා නිරෝධය කියන්නේ නිවනටමද? නිවනමද? අර්ථ සමාපත්තිය කියන්නේ මේකයි. ආර්ය මාර්ගය තුල නව අනුපූර සමාපත්තිය කියලා ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන ධ්‍යාන සමාපatti හතරයි. චතුර්ථ ධ්‍යානයේ පත්වෙච්ච කෙනාට එතන ඉඳලා තියෙන අරූප සමාපatti හතරක් තියෙනවා. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියන සමාපatti හතරක් තියෙනවා. අද ධ්‍යාන හතරේ හතරයි අරූපාවට සමාපatti හතරයි ගත්තාම කියන අෂ්ට සමාපatti. ඔහුඟාක් විග්‍රහ කරන්න තියෙන කාරණා කෙටි වශයෙන් වදන වශයෙන් ගත්තාම ඒ අත්තසමාපatti කියන්නේ ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියන සමාපatti අටර කියන අත්තසමාපatti. ඒකෙන් ඉහිලට ඊළඟ සංඥා වේදයිත නිරෝධය කියලා තියෙනවා. සංඥා නිරෝධය. සංඥා වේදයිත නිරෝධය. ඒ කියන්නේ නේව සංඥා, නා සංඥායතන කියන තැනල ගිහිලට සම්පූර්ණව චිත්ත නිරෝධ කරනවා. සංඥා දැයින්නේ. සංඥා සම්පූර්ණ කෙලවර කරනවා. එතකොට කියනවා නිරෝධ සමාපත්තිය. සංඥා නිරෝධයට සම්බන්ධයි. සංඥා නිරෝධය කියන්නේ නිවන නෙමෙයි. නිරෝධය කියන්නේ ලොව ඉන්න කෙනෙකුට ලබන්න පුළුවන්, අත්විඳින්න පුළුවන් ඉහළම සමාපත්තියයි. නිවන කියන්නේ රාගක්ඛේව නිබ්බානං, ද්වේෂක්ඛේව නිබ්බානං, මෝහක්ඛේව නිබ්බානං කියන මේ තුනයි. රාගක්ඛේ, ද්වේෂක්ඛේ, මෝහක්ඛේ නිවනයි. නිවන තියෙන්නේ එතන. අර තියෙන්නේ ඉහාත්ම සුඛ විහෙරණේ උපරිම සුඛය. ඒක තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය නිවන නෙමෙයි. නිරෝධ සමාපත්තිය කියන්නේ මෙලොව හිත පිළිබඳ, ගත පිළිබඳ යම් තරමක් අත්හරින්න පුළුවන්. අත්හැරලා නිදහස් වෙන්න පුළුවන්. ඒ නිදහස් මානසිකත්වයේ තුලින් ගිහිල්ලා අන්තිම නිදහසක් කියලා යමක් ලබන්න පුළුවන්. අන්න ඒ ටික තමයි පෙන්වන්නේ. එතන නිරෝධ සමාපත්තිය කියලා උපරිම සමාපත්තිය. සෝවාන් පුද්ගලයාත් මෙතෙන් දෙනකොට නිවන් දැකලා තියෙනවා. රාගක්ඛේ, දේසක්ඛේ, මෝහක්ඛේ කියලා දිනා ඒ තරම් මට්ටමකට. සතර අපා ගත වීමට හේතු වෙන රාගයන්, ද්වේෂයන්, මෝහයන් ක්ෂය කරපු නිසා. ඒ මට්ටමේ නිවන් දැකලා තියෙනවා සෝවාන් පුද්ගලයා. කාම ලෝකයේ අධික කාමයන්ගෙන් වෙන් වුණ රාගක්ඛේ, දේසක්ඛේ, මෝහක්ඛේකින් දී මට්ටම කෙරුණා. සකුරුදාගම කියන ඒ ගාන්ත නිවන් දැක්කා. කාම රාග පටික කියන දෙකත් අත්හැරලා දාලා රාගකේ, දේසක්කේ, මෝහක්කේ කියලා කාම ලෝකෙකම උපු නිසා ඒ මටම නිවන් දැකලා තියෙන අනාගාමී කියලා. තුන් භවයේම තිබෙන රාගක්කේ, දේසක්කේ, මෝහක්කේ පූර්ණ කළා වතින් ඉවර කරපු නිසා. සියලු ආකාරයෙන් පූර්ණ නිවන් දැකලා තියෙන අරිහත් උනහන. රාගක්කේයි, දේසක්කේයි, මෝහක්කේයි වුණා නම් ඒකටයි නිවන කියන්නේ. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. ඒකට චේතෝ විමුක්තිය. නිවන කියන්නේ ප්‍රඥා විමුක්තිය. අවිද්‍යාව දුරු කරලා නිවන් දකින්න ඕන. රාගක්ෂේ, දේසක්ෂේ, මෝහක්ෂේ කරන්න ඕන. ඒ වගේම චිත්ත සමාධි ගත කරලා රාගය යටපත් කරගෙන ගිහිල්ලා ඔතෙන් තියන්න ඕන. චේතෝ විමුක්තියට. එතකොට රාග නිරෝධය චේතෝ විමුක්තියෙන් කරගන්නවා. අවිද්‍යා නිරෝධය ප්‍රඥා විමුක්තියෙන් කරගන්නවා. ප්‍රඥා විමුක්තියෙන් නිවන ලැබෙනවා. චේතෝ විමුක්තියෙන් සමාපatti ලැබෙනවා. ඔය දෙකම ලැබුවොත් උපතෝ විමුක්ත කියනවා. ප්‍රඥා සහ චේතෝ කියන මේක දෙකම ලැබෙනවා. ඉද්ධි ප්‍රාතිහාරය, අදිත්තාන ඉද්ධි. දැන් මේ අදිත්තාන ඉද්ධි කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට පුළුවන් චිත්ත අදිෂ්ඨානයන් ඇති කරන්න. මුලින් පටන් ගන්නකොට අපිට ඒ අදිෂ්ඨාන ඉද්ධි කියන එක යම්කිසි මෙහෙම තියෙනවා. මේ ඉද්ධි දැනගන්න ඉස්සෙල්ලා ඉද්ධි වර්ග තියෙනවා. මොකද ඉද්ධි ලැබෙනකොට ඥාන ලාභියා ඥාන ඉද්ධි ලැබෙනවා. මේක ඉද්ධිය. කර්මයේ විපාක වශයෙන් උපදින වේතාදී කොටස් වලට කර්ම විපාකයෙන් ලැබෙන ඉර්ධියක් තියෙනවා. මම මෙහෙම පවක් කරපු නිසා, මෙහෙම අසාධාරණයක් කරපු නිසායි මට අද මේක විඳින ඉර්ධියලා තියෙනවා පේනවා. පෙර භවයේ කරපේ අර පේනවා. ඉතල මෙහෙම පාපයක් කළා. මට අද විඳින්න වෙලා තියෙන එකයි. ඒක හිත හිතා දුක් වේවි විඳින. එහෙම පෙර පාපේන ස්වභාවයක් තියෙනවා කර්ම විපාකේ. ඒ වගේම පෙරේතර කර්ම විපාකේ ඉදදී හේත දුක් විඳින්න අවශ්‍ය පළතලේ මැවෙනවා. ඒකත් කර්ම විපාක ජීවිතය. සතරපා දුක් විඳින සත්වෙින්ද ඒ අනුව ලැබෙන්නා වූ හැකියාවන් තියෙනවා. ඒවත් කර්ම විපාක ඉදදී. දැන් සත්තු පක්ෂීන් පියාසර කරලා ආකාශය යනවා. ඒක කර්ම විපාක වශයෙන් හොට ලැබෙන ඉදදී. මේක දාල් තියෙන කර්ම විපාක ඉදදී විග්‍රහ කරලා තියෙනවනේ. ඔය දැන් මේකදී අපි පළවෙනි අදිෂ්ඨාන ඉදදී. යම් කිසි කෙනෙකුට අදිෂ්ඨාන කරලා දැන් අපිටත් පුළුවන් අදිෂ්ඨානයක් ඇති කරගන්න. හැබැයි මේ සාමාන්‍යයගේ අදිෂ්ඨාන දුර්වලයි. චිත්ත බලයෙන් මෙහිණයි. දැන් චිත්ත සමාධියක් වැඩි වෙනකොට අදිෂ්ඨානයන් බලවත් කරගන්න පුළුවන්. අවශ්‍ය කරන කාරණේ පිළිබඳ යලි යලි අනුකූල ආවර්ධනය කරන්න පුළුවන්. යමක් සිද්ධ වෙන්න හිදුවත් ඒ පිළිබඳව තදින් හිතා ගන්න පුළුවන්. විශේෂ විශේෂයෙන් හිතා ගන්නවා. විශේෂයෙන් හිතනවා. ඒ ශක්ති විශේෂයේ මේ ඥානලාභීට වැඩි. ඒගොල්ලන්ගේ එකඟ වූ මානසිකත්වයේ ඒ කියන්නේ අකම්පය වූ මානසිකත්වයේ නිසා බොහොම හොඳින් හිතන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. මෙන්න මේක තමයි අදිෂ්ඨාන ඉර්ධි කියලා කියන්නේ යන්නේ ඒකයි. විකුරු වෙන ඉර්ධි කියන්නේ ශරීරයෙන් එක එක જાතියේ කොටස් මවන්න පුළුවන් ඉර්ධි බලයට ආවට පස්සේ. බල්ලෙක්ගේ වෙසර යන්න නම් බල්ලෙක්ගේ වෙසරන් ගිය හැකි. රාස වෙසක් වුණා නම් රාස වෙසක් මවා ගත්ත හැකි. යම් කිසි 100ක් මවන්න නම් 100ක් මවා ගත්ත හැකි. 1000ක් වුණා නම් 1000ක් මවා ගත්ත හැකි. එකනවා වගේ නේද චුල්ලපන්තක හාමුදුරු 1000ක් මවාගෙන ගියා කියන්නේ. අන්නර විකුරු වෙන ඉර්ධි කියන බලය. එතකොට මනෝමය ඉදි. එතකොට විකුරු වෙන ඉදි කියන කිදි වෙන්නේ ඕනෝනේ විකෘති ශරීර මවන්න පුළුවන්. දැන් අපේ කතාවක් තියෙනවා මොකද මේ අනුරාධපුරයේ සීමා අගුලවන්න හදනකොට සිදුල් පව් විහෙරේටම හත්තරු පොන්චි සාමලියට නම රාක්ෂ වේශයක් මවාගෙන යගදාවක් අතින් අරගෙන ගිහිල්ලා පිනිහිටියගෙන අර විරුද්ධව ඒවා සජ්ජුරුවත් බය වුණා පිරිසත් බය වුණා සීමාහි මගුලවන්නේ නැහැ කියලා පොරොන්දුක් වුණාට පස්සේ ඒ ඇතුලෙන් ඒක ඔප්පු වෙන්න ඇතුලෙන් වික්ෂුන් වහන්සේලා ගෙනහල්ලා ඇතුලේ මේ හගවලා හිටපු වික්ෂුන් වහන්සේලා දැකලා පස්සේ ඉගිලි වතේ ගිහුවා එතනදී. මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙනවා මේ විකුරු වෙන ඉද්දි කියලා කියනවා අන්න ඒ වගේ නානා ප්‍රකාර විශ් ගන්න පුළුවන්. දැන් පුංචි ළමයිගේ විශ් අරගෙන අජාසත් රජුලුවන්ගේ කුකුලේ ගිහිල්ලා හිටියලු මේ දේවදත්ත හාමුදුරුවෝ එදා. මොකද අජාසත් රජුලුවෝ තමගේ පැත්තට පොනබවා ගන්න ගත්ත උපක්‍රමය. නයි වේ සරගත්තා. නොබෙණි හිටියා. මෙයාගේ එක එක ආකාර කරන්න පුළුවන් ඉද්දිය තමයි විකුරු වෙන ඉද්දි කියන්නේ. අනික මනෝමය ඉදි. මනෝමය ඉදි කියන්නේ මනසට නිර්මාණය කරගෙන මනසින් මවන්න පුළුවන්. මනසින් යමක් හිතලා හිටන් අනුකූලදී මනසින් මවනවා. ඒතර වෙන මනෝ නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක් එනවා. මේවත් ඉද්දි බලයත් එක්ක ලැබෙනවා. මනෝමය ඉද්දි ඉද්දි විද දිබ්බසෝත ආදී පංච අභිඥා කියන වැඩි මේවා ලැබෙනවා එකින් එකට විග්‍රහ වශයෙන්. අනික තමයි ඥාන විපාරේ. ඥාන ස්පාරිදි කියලා කියන්නේ තමන්ගේ ඒ ඥාන ශක්තියින්ගේ නොයෙක් නොයෙක් දේවල් කියා කරන්න කියන්න පුළුවන් හැකියාව. ඥානයේ පතුරවන්න පුළුවන්. පතුරවල ඒ තුලින් යමක් කරන්න පුළුවන් හැකියාව. සමාධි විපාරිදි කියලා කියන්නේ අදිස්ථාන කළා වුණා සමාධියට සමවිලා තමන්ට ඉන්න ඕන අවස්ථාවක් ඉන්න, කය ගානක් හරි දවස් ගානක් හරි ඉඳිනුත් ඉන්න. අන්න ඒ ආකාරයෙන් සමාධියෙන් වේගින් ඉක්මනින් නැගිටින්න, තම වැඩිලා ඉන්න යাদী වශයෙන් තියෙන හැකියාව සමාධි විපාරේ. ප්‍රථම අධ්‍යානෙ ඉන්න පුළුවන්, ද්විතිය අධ්‍යානෙ ඉන්න පුළුවන්, ඕන තරම් වෙලාවක් ඒවා ඉන්න පුළුවන්කම කියන ශක්තිය. ආර්ය ඉර්ධි කියලා හිතන් කියන්නේ ආර්යයන්ට පිටින ඉර්ධි. නොපිලිකුලෙහි ලෝකයා පිළිකුල් කරන දේ ආර්යෝ පිළිකුල් නොකරයි. ලෝකයා පිළිකුල් නොකරන දේ ආර්යෝ පිළිකුල් කරයි. ලෝකයා පිළිකුල් කරන නොකරන සියල්ල ආර්යෝ පිළිකුල් නොකරයි. ලෝකයා පිළිකුල් කරන නොකරන සියල්ල ආර්ය පිළිකුල් කරයි කියලා හතර ආකාරයෙන් ඉර්ධියක් විග්‍රහ වෙනවා. මෙන්න මේ හතරට කියන ආර්ය ඉර්ධි කිය. මොකද ආර්යෝ විසින් ලෝකයා ගන්න සම්මතවල පිළිලා 갖ත හැඟීම්වල නෙමෙයි ඉන්නේ. ලෝකයා ගන්න සත්ව පුද්දල වශයෙන් බැහැගත් දෘෂ්ටියෙන් බැහැගත් ඒ සම්මතවලට බැහැලා ඒ හැඟීම තුල ඉන්නේ. එයා කැත කෙනෙක් දකිනවා. ලස්සන කෙනෙක් දකිනවා. ඒ වගේම එක එක විදිහේ ප්‍රියමනාපය දකිනවා. අප්‍රියමනාපය දකිනවා. ඇලීමෙන් ගැටීමෙන් යුතුව එයා ලෝකයේ තුල සම්මතවලට බැහැගෙන ඉන්නවා.
ඒනිකවද අනාරිය. ආර්ය ඒවැය යථා ස්වභාවය දැක්කහම ඒවා මාර මුලාවල් මායා බව දන්නවා. දැනගත්තා ලෝකයාගේ වාගේ තිබෙන්නා වූ අර ඇලෙන ගතිය පිළිකුල් කරන ගති ඇලෙන ගති ගැටෙන ගති නෑ. ඒකේ වෙන්නේ තමයි ආර්ය ඉන්ද්‍රිය. දැන් කම්ම විපාකෙදි තමයි අපි ඉස්සෙල්ලාම කිව්වේ අර ඒකේ කර්ම වලින් හටගන්න ත්‍රේත ආදී කොටස් වලට ඇති වෙන ක්‍රියාදාමය. අනික පුණ්‍ය ඉන්ද්‍රිය. දෙවියන්ට දිව්‍ය ඉර්ධි බලය නිසා නෛත්‍යවල් කරන්න පුළුවන්. දෙවියන්ටත් නෛත්‍යවල් මවන්න පුළුවන්. මේ සම්පත් මවන්න පුළුවන්. එහෙම ඉර්ධි හැකියාවක් තියෙන පුණ්‍ය බලයේ. දැන් මිනිස්සු අතර තියෙන දැන් කතාව තියෙන විසාකා උපාසිකාව එක බත් පෙට්ටියක් අරගත්තහම ඕන ගන්න බත් බෙදන්න පුළුවන්. ඒක පුණ්‍ය ක්‍රිය. පිනට පහළ වෙන එක්තරා විදියක යහපත් බලයක්. මේ තව දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක කතාවක් තියෙන ඒ ගමක හතර දිනක හිටියා. ඒ හතර දිනාටම හතර ආකාරයක ඉර්ධි හතරක් පිළිලා තිබුණා කියන. ඒ කියන්නේ ඒ ගෙහිමියාට තියෙන විශේෂ ඉර්ධි බලයක්. එයාට යමක් හිතුවාම ඒ හිතපු දේ මැවිලා එනවා. ගෙදරට කිසි දෙයක් අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ගෙහිමියාගේ භාර්යාවට තිබුණා ඉර්ධි බලයක්. අටුවෙන් කොච්චර වී ගත්තත් වී අඩු වෙන්නේ නැහැ අටුවේ. එයාට හිතපු ඉර්ධිය. පුතාට ඉර්ධි බලයක් තිබුණා. ඔය කීයක් හරි දාගෙන ගියාම ඒ පසුම් බිය කියලා දාගෙන ගියා ඕන තරම් පඩි ගියාගේ සල්ලි ඉවර වෙන්නේ. කොච්චරද හම් වෙනවා. නැවෙනවා. එතන සේවකයෙක් හිටියා. සේවකයාට ඉර්ධි බලයක් තිබුණා. සේවකයා එක හීයක් හාගෙන හී තුනක් නිකන් හැවිල යනවා. හතර දෙනාම එක තැනකට ගිහම මහපිනක හතර දෙනාටම ලැබෙන ඉර්ධි බලයක් හතර දෙනා එකපාරට එකතු වෙලා හිටන් භුක්ති විඳ හැටි කියලා පෙන්නලා තියෙනවා. දැන් මෙන්න මේ අරගෙන පුණ්‍ය ඉර්ධි කියේ. ඒ සතර මහා නිදන් පහළනා කියන අන්තිමට පින් බලින් ජේතවනාරාමී අනේ පිළිසිරිතුමා කොච්චර මුදල් ගත්තත් ඉවර වෙන්නේ නිදන් හතර හතර පැත්තෙන් පහළලා ගලාගෙන එනවා. අනේ පුණ්‍ය ඉර්ධි කියන්නේ ඒවා. යම්කිසි ආකාරයෙන් ඔය නිරෝධ සමාපත්තිය සමවැදින හත් දවසක් වැඩ ඉඳලා ගිය රාතන් වහන්සේ නමකට දානියා පූජා කරපු කෙනාට දින 7ක් 14ක් 21ක් මේ කාල සීමාව තුළ ඒ අධ්‍යයනය මහා සම්පත්තියක් ලැබෙනවා. එක තුනේ ඉර්ධිය. අනික සම්‍යක් ප්‍රයෝගයේ ඉර්ධිය. සම්‍යක් ප්‍රයෝගයේ ඉර්ධිය කියන්නේ පුද්ගලයා විසින් තමා විසින් නොඑක ආකාරයෙන් යමක් කරගන්න උනන නුවණ මෙහෙ මේ ලෞකික නුවණ මෙහෙවල. උපක්‍රම දෙවි යන්ත්‍ර සූත්‍ර හදා ගන්න. ඒවෙන් අරගෙන ප්‍රයෝජන ගන්න. එයන් උද්ධියට පැමිණෙන අවශ්‍ය කටයුතු කර ගන්න. අන්නේ හැකියාවට කියනවා සම්‍යක් ප්‍රයෝගය. දැන් මිනිසුන් කරන්න බැරි දේ බැකෝ එකක් ගෙනහලාද කපලා හිටන් ගන්න අවස්ථාවක්. සම්‍යක් ප්‍රයෝගයෙන් හදාගත්ත ක්‍රමයක්. ඉක්මනින් වැඩ කරගන්න. ඉතින් ඒක සම්‍යක් ප්‍රයෝගය ඉදිරි. අද නවීන විද්‍යාව කියන්නේ නවීන විද්‍යා නිෂ්පාදන සම්‍යක් ප්‍රයෝගය ඉදිරි. විද්‍යාමේ ඉදිරි කියලා කියන්නේ මේ විද්‍යානුකූල කටයුතු වලින්. දැන් මේ ආකාරයේ මන්ත්‍ර ගුරුකම් වලින් එන ආර යම් කිසි ආකාරයෙන් විද්‍යා කටයුතු තියෙනවනේ. ඒ විද්‍යාත්මක හැකියාවන් මෙහෙයවලා. ඒ තුලින් ගොඩනගා ගන්න ඒක. සම්‍ය ප්‍රයෝග කියන්නේ පුද්ගලයා විසින් කපටිකමක් නොවන. ඒ කියන්නේ යම් යම් ක්‍රම අරගෙන මේ ඒ තුලින් ගොඩනගා ගන්න එකේ ප්‍රයෝග ක්‍රම. සමග වැඩ කරගන්න උපක්‍රම. ඒක තමයි අන්ධ පෘථග්ජන කල්යාණ පෘථග්ජන. මේ අන්ධ පෘථග්ජන කියන්නේ බණ දහම් අහලා තේරුම් ගත්තේ නැති. දහම පිළිබඳ අදක්ෂ තේරුම් ගන්න බැරි. සාමාන්‍ය ලෝක සත්‍යය තියෙනවා අන්ධ පෘථග්ජන. දහම් තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. තේරුම් අරගෙනත් නැහැ. දහම් අහලා ඔය සුල්ල සෝතාපන්න වෙන සත්‍යෙට පත් උනායි කියන්නේ. එහෙනම් මාර්ගඵලයේ අවබෝධ නොකරපු දහම් දැනුමෙට දැනුම ඇති. ඒ ආර කියනවා කල්යාණ පුතඥාන. මොකද ඒ තුලින් ඒ බුද්ධලයා එක්තරා නුවණ මට්ටමක් වැඩිලා තියෙනවා. වැඩි නුවණ මට්ටම නිසා වැරදි වැඩ කරන්නේ නැහැ, පව් වැඩ කරන්නේ නැහැ. ඒ වෙන් වෙලා යහපතට නැඹුරු වෙලා ඉන්නවා. හිතෝ මෙසුරු කරනවා. ඒ වගේම ආර්යයන් ඇතුලේ ඉන්නවා. ඒ දුන ප්‍රිය කරනවා. දන් දෙනවා. ඒ කටයුතු කරගෙන යනට කියන හැට කල්යාණ පුතඥාන. අන්ධ පුතඥාන කියන්නේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට එහෙම අහුවෙලා ඒ පැත්තේ එළු ඉන්න පුතඥන කොටස කියනවා අන්ධ පුතඥන.
පොළොව බලාගෙන බුද්ධලින් අපායට ඇදගෙන ගිය බව සඳහන් වෙනවා මේ ධර්මයේ. මේක ධර්මානුකූලව පිළිගන්න පුළුවන්. නියත 99 කට පිළිගන්නද? මේ කය කරන් පොළොව බලන්නේ කොහොමද වෙන්නේ? කොහෙද කොහොම මොකක්ද වෙන්නේ? ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් පොළොව බලාගෙන ගියාක් කරනවා ඒ ප්‍රශ්නේ එන්නේ. මොකද? අපිට තියෙන්නේ පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයන් හෙවත් ලැබුණු ධර්තයන් පමණයි. ඇහැද පේනවා පිළිබඳ කන්ට ඇහෙනවා පිළිබඳව නාසයේ දැනෙන දිවර දැනෙන කායද දැනෙනවා පිළිබඳ යම්කිසි දැනීමක් ධර්තයක් අපිට අපේ මනසේ අඩංගු වෙනවා. සාමාන්‍ය මනසක ওই දිගේ ධර්තයන් ඇරෙන්නේ. ওই නිහාර ගෝචර ධර්මයක් ලැබෙනවා. ඒ පංචේන්ද්‍රියද ගෝචරේන මැදමින් ඉක්මවාගිය යම්කිසි දෙයක් වූ පිළිගන්න හේතුයි. වෙන්න බෑනේ අපි නිගමනය කරනවා එතනට. අර ගොඩට ඇවිල්ලා නැතුව හිටපු ගෙවියන්ම හිතාගත්ත කුඹනවල මට තමයි මට වඩා කුඹන්න පුළුවන් එකෙක් මේ ගැන්නේ. අම්මා වහතර නිසා දැන් යන්නේ අල් ඉන්නේ මුලින්. ගෙවි පැටියක් දෙර කොහොම හරි දඟල දඟල බඩගාගෙන කියන උදේ ගිහින් බලනකොට දැක්කා හරකේ කුඩියයි. අම්මා කියන්නේ අම්මට වඩා මම ලොකුර කුඹන්න කියන්නේ නැහැ මගේ යන්නේ යඩු බෙහෙත්. විදහර පැන්න අපර. අම්ම යන්නේ. අම්මා කවුද? අම්මා කොහෙද කුඹන්නේ කියලා. මන් දැක හුඟාක් ලොකුට කුඹගත්තේ. මොනවායි වටවඩ කුඹන්නේ කියනක් ගැන මෙච්චර දුරු. ඔච්චර නෙවෙයි හරි ලොකු. එහෙනම් මෙච්චර සාදාවක් තිබ්බා. අදේ බස් ගාලා බලලා ගියා. මේ ගියාම වළා කුඹන්නේ කියලා. දැන් මේ මොකද කතාවක් අපිට තියෙන්නේ. ඒ අර නිදේ ඉන්න වැඩියා වගේ පංචේන්ද්‍රිය ගොඩට මානසිකත්වයට කොටු වෙලා ඉන්නේ කියලා දකින්න. මේ ලෝකේ මේන් පිට දෙයක් නැහැ කියන්නේ. ඒයි පිට දෙයක් නැහැ කියන්න ගියොත් අර පංචේන්ද්‍රිය ගෝචරකතුලින්ම කර්ම වෙනවා. කොහොමද වෙන්නේ? කොහොමද වෙන්නේ? හරිම හොයාගන්න බැරුව අන්තිම විචිත්තභාවයට පත් වෙන ඉන්දියම් මාතෙ වෙච්ච වෙනවා අර බුද්ධදේ. එහෙනම් මෙතෙන්දී අපි දකින්නේ මේ ලෝකේ අවිශේ වෙන ප්‍රමාණය පංචේන්ද්‍රිය ගෝචරත්වයට විශේ වෙන්නේ. 1000න් එකක් නම. අවිශේ වෙන්නා වූ නමුත් වෙන දේවල්. 999. ලෝකෙ හැදිලා තියෙන විදිමයි. මේ වයින් ගෝචරත්වයේ 100% තර සම්පූර්ණ ගෝචරයෙන් ලෝකේ බුදු පියාණන් වහන්සේ. ඒ මත්තන් වල ශ්‍රාවකයන් වහන්සේලාට ගෝචරනවා ආධ්‍යාත්මික බැස්. සාමාන්‍ය බුද්ධජනියෙකුට පංචේන්ද්‍රිය ගෝචරේ නැති ගෝචරේනවා එන්නේ හර ධර්තයන් නැහැ. නැති ධර්තයන්ගෙන් ඊට එහා පැත්තක් විග්‍රහ කරන්න විමර්ශනය කරන්න කියු මුලාවටවත් වෙනවා. නිගමනය කරන්න බැහැ. දැන් පොළොව පලාගෙන අපායට නැගිට අපි දකින්නේ මේ ඉර්ති කියන විශේෂයක් තියෙනවා. ඉර්ති විශේෂය. දැන් ධානලාභීව ධානයේ පංචාවිඥා අස්ස සමාපත්තිලාභී ආදී ඉර්තිවල ලැබුව කෙනෙක් ඉන්නේ. යන්නේ මස්ලියේ කය අරගෙන පොළොව කිමිදගෙන අනිත් පැත්තෙන් ගිහින් මතුවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක අසියු පැත්ත. මේක වෙන්නේ කොහොමද කියන එක හරි හිතාගන්න අමාරු දෙයක් නෙමෙයි. දැන් අපි හිතමුක මෙහෙම දෙයක්. මැටිගුලියක් ගන්නවා. රයිටියක් එවක් වැලිහන් නෙහිකුත් ගන්නවා. වැලිහන් දැලා. අපිට කියන්නේ ඔයාලට පුළුවන් මේ මැටිගුලිය අනිත් පැත්තට රම්පෙන්න නේද? මේක තත්ත්වයන් දන්නේ නැති කෙනා මොකද කරන්නේ? මේ පුංචි හිලොලි මේ මහා මැටි කුලිය කොහොම යවන්නේ? මේ මැටි කුලිය ගහන දැලි වැටි දැලි ආපහු විදිනා මේ කොහොම ලෝකේ යන්නේ? ඒක නම් කවදාවත් කරන්න බැරි වෙලා කියන්නේ නේද? ආව වෙන ක්‍රමයක් අරන් දෙන්න. කොහොම හරි ගමන අරන් දෙන්න. මැටි කුලිය පුදු කරලා ධම්මා කරලේ දෙන්න. අනිත් පැත්තේ ගුරු දිය ගියා. රත්ත වද ටිකක් මුලි කරලා ආවද මේ මැටි කුලිය. දෙන්නේ නැහැ. අර ගුරුටිර වතුර ටිකක් දැම්මා ගුලි කරලා ඉන්නවා අපහු දෙන්න. අර මෙටි ගුලිය වගේ. අපව වරන්නේ. අර ගුරු කරලා අපහු ලේ වල නිබ්බාරි කුප්පිය අනිත් පැත්තට ගත්තා. ආය වතුර ටිකක් දැම්ම ගුලි කරලා මේ මෙටි ගුලිය. දැන් මෙටි ගුලිය දෙපැත්තට ගත්තේ නැතර පුදුමයි. හැබැයි ක්‍රමයක් තිබුණා. කුඩු කරලා විසිරවන්න පුළුවන් නම් නැවත එකතු කරන්න පුළුවන් නම් යම් කිසි ක්‍රමයක් තිබුණා. ඔය ක්‍රමී ක්‍රියාත්මක කරගුණා ගෙනියන්න බැරි දේ වලින් ඒක ගෙනියන්න ක්‍රමයක් තියෙනවා. පරමාණුක වශයෙන් ශරීරයේ විසිරවන්න නැවතත් පරිචාලන කරපු ආහාර ගහම නැවතත් තිබුණ ගන්න එකතු වෙන්නත් යම් කිසි අවිඥා බලයක් තිබුණගෙන අද මේ ශරීරයේ මොහොතකින් පරමාණු කරන්න පුළුවන් මොහොතකින් එකතු කරන්න පුළුවන්. එකතු කරලා බලනකොට ශරීරයේ තියෙන පරමාණු කරපුවාම අතුරු දාන. ඔය ඉතින් හරියට කතාවක් වෙනවා. මේ එක්තරා ඒකට කියනවා ඉර්ධි බලය. ඔය එක ක්‍රමයක් තමයි ධ්‍යාන ඉර්ධි. තවකනේ තියෙන පුණ්‍ය ඉර්ධි කියන්නේ. ධම්මිනේ කරලාද මහා පිනක බල ක්‍රියාත්මක කියලා ප්‍රතිඵල ඉඳ පටන් ගන්නවා. ඒ බලවත් පුණ්‍යතාවයක් තියෙනවා. ඒ බඳු ශක්තියක් ඔහු හිතනකොට කරන්න පුළුවන් ඉර්ධි බලයක් ලැබෙනවා පුණ්‍ය බලය. අන්නේ පුණ්‍යයේදී තියෙන කෙනාට ඔන්නම් ඔය විදිහට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කලකටින කර්ම විභාගයේදී කර්ම විභාගයට අනුකූලව ඉදිරි බලයක් ලබනවා. අර වගේ නෙමෙයි. ඒ කර්ම බලයේ බල ක්‍රියාත්මක වීම නිසා අර වගේ සිද්ධිය පරමාණු කරන්න පුළුවන්, ඒක කරන්න පුළුවන් හැකිය කර්ම බලයෙන් ඉන්න ඒක ලබන්න පාලනය කරන්න බැහැ. ඒක පාන්නේ කර්ම බලයෙන් තමයි. අන්නේ කර්ම බලයෙන් වැඩ කරගන්නවා කියනවා. ආනතර පාප කර්මයක් කරලා ඒවල් මහා බලවත් විදිහේ ඉවෙන් පද බලයක් වුණා. මේ ශාරීරික පරමාණු වශයෙන් විනාශ වෙලා ගිය නිසා මේ මහ පොළොව වශයෙන් දින්න අර අපාය දෙවිල යන්න පුළුවන්. දැන් පොළොවේ අතින් කොහොමද ඉන්නේ? පොළොව බලන්නේ කිය. යන්න පුළුවන්. ඔන්න පුළුවන්. අර ශාරීරික ගුලිය මෙහෙමදී පොළොවෙන් කියන්නේ ආ පොළොවේ පද පරමාණු කරලා ඈ කරගන්නවා. පොළොව වැඩි ගොවරයක් හදාගෙන ඉන්න හැටත් පුළුවන්. අර ගුලිය ශාරීරික ගුලිය. ඔය දෙකෙන් කොහොමද දවන්න පුළුවන්. හැබැයි මේක පංචේන්ද්‍රිය ගෝචර මනසට ගෝචර නැති නිසා මේක පිළිගන්න ලැබුවේ ඉන්නවා. ඔව් මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒක හැදෙන්න දෙන ක්‍රමය. ඒ කර්ම ශක්ති ක්‍රියාත්මකගෙනකොට ඒ වගේ දේවල් විඳ ගන්න හැකියාවක් තියෙනවා. පරමාණුක කරලා වෙනස් කරන්න පුළුවන් නම් පරවත ගස් ගල්ලාගේ පරමාණු වල අතුරු දහම් කරන්න පුළුවන්. විදිල යවන්න පුළුවන්. ඉන්දි බල ඇති විසුණු හන්සේලා ඒක ආවේ. ඒක එක පැත්තේ විත්ති හිල් කළා විත්ති හිලකලා යන ගිලන ආදී අධිචාන හැටකම විත්ති තිබුණා. ඒක හැදෙන්නේ නැහැ. දැන් මෙහෙම කරමු කියනවා. පුණ්‍යෙදි ක්‍රමයක් තියෙනවා. අරිහත් වෙන්නේ වත්තරා හිටමු. පුජ්ජි හාමුදුරු හතරනම. දුන්න එක්තරා බමුණෙකුට දානෙකට මේ හාමුදුරු එක්ක යන්න ගියා නම් ඉල්ලීමක් කරනවා. එක්තරා බැමිණියක් හිටියා. ඒ බැමිණි බලාපොරොත්තු වෙනවා මහා වයසට ගිය බමුණෝ එවිටවලම මහා දානයක් දෙයි යාගයක් පවත්වන්න ඕනේ. ඒගොල්ලන් දානයක් දෙන්න ඕනේ කියලා. දානේ හදලා ඉවර නම් කියෝ ගිහලා කොහෙන් හරි කමන්නේ. හොඳ බමුණෝ අතරපස් දෙනෙක් එකේ. හැමදෙරම ඇවිල්ලා ඉතින් බමුණේ ප්‍රයගෙන බලන්න ගියා. එතන ආයුරුනි ඇවිල්ලා කියනවා බාරයවට හැමදෙරම මෙහෙකෝ බමුණේ ප්‍රයගෙන කොහෙවත්. හරි වැඩි දැන් දානේ අහගෙන ගන්න. කැමැත්තකින් නැන්නේ මේ ආහාර ගන්න බැරි හින්දා බෞද්ධ ගෞතමගේ ශාวกේ ඉන්නේ. හොඳයි ඉසනීකර වෙහිච්ච මෝරෝපයෙන් අරන් ඉඳලා හතරදු. ඔය පොඩියෝ ගිහින් නැහැ කියන්නේ. මම බැමිණිගේ ගඩාව වයිසේ අඳුනන් එහෙම වඳින්න මුදන්නා ලැජ්ජයි ඒකයි ඒකේ මානික හැටි. බමුණ මාන්නේ කියන්නේ ඒකයි. Tamanta වඩා වයිසේ වැඩි මෝරලා හැදදරිව ඉන්නවා නම් විතරයි පොඩ්ඩක් අඩු කරන් කියනවා. වැඩි වහල් බවද. ඒක ඉතින් මෙතන කරන් ගිහින් ඉන්න ඒනවට ඔක පොඩියෝ ගිහින් ඉන්නේ. හොඳ හැදදරි මෝරපුවාගේ එකේ. අතන දෙන්න. සංගය වහන්සේලා හතරෙන් කිල්ල ගොහම් බුදුරන් වහන්සේ දුනත් මුංචි හතරෙන් කවුරු හතේ යටේ. ඔය ආරය යන්නේ කියලා කරන්න දෙයක් නෑ. මොනවා කරන්න දෙන්නේ විචන්නේ. දැන් මේක ගිහින් කියනවා කියලා අරගෙන ගිහින්. ඈත් ඉඳන් එනකොට දැක මොකුත් නෑ පිටිලා පැඩව දිහා කරන්නේ. මං කිව්වොත්. මොනවා කරන්න දෙන්නේ ඉතින්? දැන් ඔයාලා මොකද දැන් මේ හරිය අකමැති. අර බැමිණි දාන විදාන හදනානේ වහ ගැන හිත දෙන්න හදනවා. ඔයනේ ලැහැටිවලු නෑ ඈත බහුනේ. අන්න බලන්න වාසනාව. නියම බ්‍රාහමණය කියන්නේ මගේ දානේ අපතේ යන්නේ නැහැ. ඒක බොහෝම සන්තෝෂයෙන් ඉන්නේ. බුදදියා මීල බොහොම පූජා සත්කාරින් අරගෙන ගහයි. වැඩමවා ගෙනාවල බවුණා. බවුණා ඉතින් දැවිල බන්නකොට හාමුදුරු කුංචි හාමුදුරු හතර නම ගිරගෙන ඉන්නවා. පසක පිළිදෝල යන්න හාමුදුරු හතර. දැන් මේ බැරි බුදු වේලා වරයි නම් මේ මොන බුදුන්ද? බවුණාට මේ හාමුදුරු පෙන්වන්නද? අපි මේ ගණන් ගන්න ඉන්නේ අදවත් ගණන් ගන්න ඉන්නේ පොඩි උන්ද? පසක පිළිදෝල වඳින මේ බවුණා මහපුතු බවුණා. එහෙම ගිනිවිල්ල මොකද කරන්නේ? ධානි ගන්න අද නැහැ. මට විශ්චිත්යි. නෑ නෑ උනාට කරලා ධානි පූජා කරන්න විශ්චිත්යි. මර පුරාම පාප. ඒ කිව්වේ නම් බමුණා ඒ කීම දිහා අහලා ගන්න අද. අර පොඩි ආන්දනාර ධානි පූජා කරගෙන පුරාම මොකද කරන්නේ? නැගිනීර පැත්තේ විත්තේ විහිඳුලා හදලා බලාගෙන ආකාශය යන්න ගියා ඒ ධානි අර. මොකද යමු මේ පුදු. මම ජීවිතේ මෙහෙම එකක් දැක්ක නෑනේ. මේ පොඩි ආන්දනාර මොකද මේ බලු කරා. අර පොදු මේක ඉන්නේ අය. අනික කෙනාට බස්නාහිර වැඩි රහදන්නේ නැත්නම් අපි විතරම ආගාති යන්නේ මේගොල්ලෝ මොන් හිතාගෙන එකක් තියන්නේ මම පුදුම දා කියන්නේ පොඩි උනාට අනික රත්නම් උතුරු පැත්තේ ගිහ රහදන්නේ නැත්නම් දැන් පිටේ ඉතුණා අනික නාන දබුරු පැත්තේ ගිහ රහදන්නේ නැත්නම් දැන් හතර පැත්තේ හේන් හතරක් තියෙනවා විද්දී අලිස්ථාන එහා කියලා නේ තේින් නැගෙන අපි ඉන්නේ නේද අර අලි මේ බැමිණිගේ මාන්නේ වස්තන්න අර හඳුර දෙලු වැඩක් නේ එමන් බමුණ දිහා බලන පුදුම මේක මගේ බුදුමයි කියන්නේ කවුද? ඉතින් ඔබතුමාට දාන්න. මං දානි ගන්න කෙනෙක් නෙමෙයි. මම ඔබතුමාට ගන්න. මං බමුණෙක් නෙමෙයි. උඹේ මාන්නේ වස්සන්න ආවේ මම අහත දෙවි. බමුණගේ වෙදෙන් ආවේ උන්හතරේ තරම් වෙන දැකලා වා. මම ඔබේ නරම මොකද? මගේ තරම් ඔබ බලගෙන ඉන්න උද මුදුන් කියන්නේ මන් දෙහි රහ දැන යත් උන්හතරේ. ඒ කියන්නේ කටරේ කියන්නේ. දැන් ඒ දී පහ. දැන් මෙන්න මේ ආකාරයක අපි කතාවක් දිනා විග්‍රහ කරන ධර්මයේ කතාව. දැන් මේ මොකද අර මාන්නේ වස්සන්න කරපු වැඩ පිළිවිද. දැන් මේකේ සත්‍ය දේවි දෙහි ලඟ දාන්න කිය පුණ්‍ය වේවි. අර ආතනන් කියලා හතර නම් ඥාන ලැබු ඥානි විදිහම ඉඳ හදාන්නේ නැහැ. දැන් මේ වගේ තියෙන බලයේ තිබුණානේ මේ වගේ බල තිබුණානේ ලෝකයා දකින්නේ නැහැ අති දුර්ලභ සිද්ද වෙන සිද්දිනේ. ඉතින් මේකේදී අපි දකින්න ඕනේ ওই සිද්ද වෙන ක්‍රම තියෙනවා කියලා. ඉතින් මෙයා වෙන්න පුළුවන් දෙයක් කියලා පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයෙන් ඉඳලා අපි තර්ක කරන්න ගියම අපිට හිතන්න බැහැ මේවා සාහිත්‍ය කතා කියනවා. ඒක අපේ මහදෙරුන් වහන්සේලා. ත්‍රිපිටක සාහිත්‍ය කියන වචන දාපිට නම් ත්‍රිපිටක දාපිට. ඕවා සාහිත්‍යය. ඉතින් මොකද ත්‍රිපිටකයේ නෙමෙයි ත්‍රිපිටක ධර්මයේ නෙමෙයි ත්‍රිපිටක සාහිත්‍යය කියන්නේ. මහාචාර්යවරු සහිත අග්‍ර හේතවන්නා මහදෙරුන් වහන්සේලා කටව ගන්න වචනේ ත්‍රිපිටක සාහිත්‍යය. නාකන්ද පංචේන්ද්‍රිය වල මනසද ඒක සාහිත්‍යය. ඒ කියන හැර මනසක් නැති නිසා. ඉතින් අපි දකින්න ඕන සාහිත්‍ය බුද්ධහම නෙමෙයි. බුද්ධහම කියන්නේ ධර්මය. ධර්මයයි විනයයි. සාහිත්‍ය කියලා කියන්නේ ලෝකයා මුලාටපත් කරලා හිටන් දාන මෝහ වැඩ පිළිවෙල. ඒක මෙතන සම්බන්ධ කරන්නේ බෑ. සාහිත්‍ය කියන්නේ. විවිධ කියන ධර්මයේ සාහිත්‍ය නම් මුලා. ධර්ම මුලාව කිව්වොත් එහෙම වාගේ ගන්න තමයි ත්‍රිපිටක සාහිත්‍ය කියන වචනේ තියෙන්නේ. ධර්මයේ නැමැති මුලාව කිව්වා වාගේ තමයි ත්‍රිපිටක සාහිත්‍ය ගැලපෙන්නේ. ඉතින් මෙතෙන් දැනගන්න මේ පොළොව පලාගෙන යනවා කියන එකත් අපායට දෙන්නේ යමවත් කියන එක හදාගන්නේ මෙන්න මේ වගේ දේවල්. කර්ම විපාකයේ විදිය නැගිලාට පස්සේ කර්ම විපාකයෙන් මෙබඳු ශක්තියක් මේ විද්‍යේ පාලනයක් සිද්ධ වෙනවා කර්ම විපාකයේ දාන. ඒකෙන් ඇතිවෙන නිසා කර්ම විදිය අකින්තියයි. මේක සාමාන්‍ය මනසට තෝරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ හිත වෙන හිතේකින් කොයි කොයි ආකාරයෙන්ද මෙහෙම වෙන්නේ කියලා සාමාන්‍ය මනසකට දත්තයක් නැහැ තෝරාගන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ පිළිබඳව බෑන්ඩ් කියු පිස්සෙක් කියලා කෙලවර වෙනවා මිසක්. ඇත්ත තෝරාගන්න හම්බෙන්නේ ඊටන් කියුම් මේ. සර්වත්‍ය කෝසලේ විදිය අකර්ම විදිය. එහෙනම් මේ ගැන බල තර්ක කරන්න වාද කරන්න ගිහලා ඕක බස්ස කරන්න යන්න එපා. කියු වැලිය කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉඳලා ධර්මයේ දැකලා. ඕවා වෙනවා ඕවා වෙන ආකාරයෙන් දැනගන්න කියොත් එහෙනම් අතරමං වෙනවා මුලා වෙනවා. ඒ පස්සේ ගිහලා කවදාවත් විමුක්තියක් නෙමෙයි ලබන්නේ වෙන්නේ මුලාටපත් වෙන්නේ නැහැ මම හොයාගන්න බැරි. මේක කොහොමද වෙන්නේ මේක වෙන්න පුළුවන්ද ඔයගේ ප්‍රශ්න කරලා මොකද ඒ ගෝචර කරන දත්තයන් සමාතුල නැති නිසා. ඒක විඳ ගැනීමේ හැකියාවක් නැහැ. ඒක ඒබඳු සංඥා පොළොවට දාගත්තොත් විකල් වෙන්නේ නැව මොකද යථාර්ථය හොයාගන්න බැරි. දැන් විමුක්තිය වෙන ප්‍රශ්න කරගන්න නැතුව තේරුම් ගන්න පුළුවන් චතුරාර්ය සත්‍යයේ තේරුම් ගන්න උත්සාහ කරන දේශනා කරා.